association dengan Tuhan.
ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු උසස් අධ්‍යාපන මහාමාර්ග අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2012 වර්ෂයේ සදා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන පිළිබඳ ස්වාමි විපුලානන්ද ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි මෙම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධිකරණ අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි
කාරක සභාව වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම් සුමන්දිනේ මහතා විසින් පිළිගැන්වීම එතුමා නැත්තම් ආචාර්ය අශු මාරසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වෙනවා.
ගරු කථානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
පෙස්සම් පිළිගැන්වීම ගරු අබ්දුල් හලිම් මැතිතුමා.
කථානායකතුමනි මහනුවර මාල්මඩ පාර දෙවන පටබඟ අංක 45.5 දරණ ස්ථානයේ පදිංචි එම්.එල්.එම් සබ්රි මහතාගේ ලැබුණු පෙස්සම පිළිගන්නේ.
මෙම පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ ගරු බුද්ධික පතිර මැතිතුමා සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි හා එක විනය පරීක්ෂණය සිදු කරමින් පවතී. දෙක ආරම්භ වූ දිනය 2016 ජනවාරි 6 වේ. තුන විනය කටයුතු මෙතෙක් අවසන් වී නොමැත. ආ එක 7 දෙක විදේශගත වූ කාලය 2008-11-10 සිට 2008-11-18 පෞද්ගලික හේතුව 2011-8-12 සිට 2011-8-15 දක්වා පෞද්ගලික 2012-11-14 සිට 2012-11-21 පෞද්ගලික 2013-1-28 සිට 2013-2-1 දක්වා පෞද්ගලික 2013-5-27 සිට 2013-5-31 දක්වා පෞද්ගලික 2013-12-2 සිට 2013-12-8 දක්වා පෞද්ගලික 2014-11-10 සිට 2014-11-16 දක්වා පෞද්ගලික. තුන සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ විසින් කිසිදු වියදමක් දරා නොමැත. හතර විදේශගත වූ කාලය 2008-11-10 සිට 2008-11-18 දක්වා දින ගණන 9 නිවාඩු අනුමත කළ නිලධාරියාගේ නම රාජ්‍ය සේවා කොමිෂන් සභාව 2011-8-12 සිට 2011-8-15 දක්වා දින 4 සෞඛ්‍ය ඇමති ගෞරවමාත්‍යපාල සිරිසේන මැතිතුමා 2012-11-14 සිට 2012-11-21 දක්වා දවස් 8 ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍ය 2013-1-28 සිට 2013-2-1 දක්වා දවස් 4 සෞඛ්‍ය ලේකම් 2013-5-27 සිට 2013-5-31 දක්වා දවස් 4 ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍ය 2013-12-2 සිට 2013-12-8 දක්වා දවස් 7 ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍ය 2014-11-10 සිට 2014-11-16 දක්වා දවස් 6 ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍ය පැනනුනාගේ.
ගරු කථානායකතුමනි මම සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමති මේ කී නිලධාරියාට විනය පරීක්ෂණය පැවැත්වෙන වකවානුව තුලත් මේ නිලධාරියා විදේශගත වීම සිදු වෙලා තියෙනවායි කියලා වාර්තා වෙලා තියෙනවා.
ආරම්භ වූ දිනේ 2016 අපිට දැනට වාර්තා වෙලා නැහැ.
මම දෙවනි ප්‍රශ්න විදියට ඔබතුමාගෙන් දැනගන්න කැමති 2014 ජනවාරි මාසයේදී අරාබි සෞඛ්‍ය සම්මේලනයේට සැපයුම්කරුවන් සමග සහභාගී වුණා කියලා චෝදනා තියෙනවා. මේ විනය පරීක්ෂණයට අදාළ කාරණේදී මේ කාරණයක් ඇතුළත් වෙලා තියලා ඔබතුමාට වාර්තා වෙලා තියෙනවද? ඒ කියන්නේ සැපයුම්කරුවෙක් කියන්නේ අමාත්‍යංශයක නිකන් ටෙන්ඩර් කරුවෙක් හා සමානයි. ඒතකොට නිලධාරියෙකුයි සැපයුම්කරුවෙකුයි දෙන්නෙක් මේ විදිහට සහභාගී වීම පිළිබඳ වාර්තා වෙලා තියෙනවද? වාර්තා වෙලා නැත්නම් මේ පිළිබඳව ඔබතුමා හොයලා බලනවද?
මම හොයලා බලනවා.
ප්‍රශ්න දෙකයි. බොහොම ස්තුතියි.
ගරු බිමල් රත්නායක මැතිතුමා, කම්කරුවා වෘත්තීය සමිති සම්මත අමාත්‍යමාගේ ඇසීමට
මම අහනවා ගරු කථානායකතුමා.
ගරු කථානායකතුමනි, පිළිතුර අයන්න 2013 වර්ෂයේ ලියාපදිංචි අත්සාද කර්මදල් ගිණුම් සංඛ්‍යාව 2013 106205යි, 2014 105858යි, 2015 112582යි. ආයන්න 2013 වර්ෂයේ අලුතින් ලියාපදිංචි ගිණුම් සංඛ්‍යාව 2013 38778යි, 2014 39945යි, 2015 43281යි. ආයන්න මම මේ කියවන්න ඕනද ඔබතුමාට? ප්‍රශ්නේ ඉතුරු ටික අර පෙරසේම තමයි. මම හිතන්නේ මේ සංඛ්‍යා දෙක ඔබතුමාට ලැබලා දුන්නා. අර ඊයේ ඔබතුමා මතු කරපු ප්‍රශ්නේ ගැන මම අමාත්‍යංශයෙන් දැනුණා. තව දින දෙකක් ඇතුළත ඔබතුමාට ඒ පිළිබඳව අපි පිළිතුර ලබා දෙමු.
ගරු කථානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නේ මම ඔබතුමාගෙන් දැනගන්න කැමැති. ඔබතුමා අද දුන්නු සංඛ්‍යා දෙකන වලත් ඒ පරස්පරයෙන්ම තිබෙනවා ගරු අමාත්‍යතුමනි. ඔබතුමා බලන්න, 2015 වර්ෂය වෙනකොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සම්පූර්ණ ලියා ගිණුම් සංඛ්‍යාව රැකියා කරන අය ප්‍රමාණය රජයේ රාජ්‍ය නිලධාරීන් නොවන පෞද්ගලික සහ අධරාජ්‍ය ආයතන සියල්ලේම එකතුව 112582යි. ඔබතුමාගේ පිළිතුරට නිලධාරීන් ලබා දීලා තිබෙන්නේ අලුතින් 43000ක්. ඒ විය නොහැකි ගරු අමාත්‍යතුමනි. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළතදී 43000ක් රැකියා ලියාපදිංචි වුණා කියලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔබතුමා විශ්වාස කරනවාද?
ඔතන සමහර විට මන්ත්‍රීතුමා මේ ලියාපදිංචි නොවන පිරිසකුත් ඉන්නේ නැති කලින් ඒ අය ලියාපදිංචි සමහර උදවිය දැන් එක රැකියාවක් කරලා තව තැනකට ගිහින් ආයි අලුතෙන් ලියාපදිංචි වුණාමත් මේකට ගණනනවා. එහෙමත් මේ කියන කෙසේ වෙතත් මම ඔබතුමා ඊයේ කිව්ව පරිදි මම ඒ අයට දැනුම් දුන්නා. මේ පිළිබඳවත් මම හොයලා බලලා ඔබතුමාට පෞද්ගලික පිළිබඳව දැනුම් දෙන්න.
පැහැදිලිවම වැරදි ගරු අමතුමනි. මේ විය නැහැ.
පෞද්ගලිකවම හොයලා බලලා ඔබතුමා
දෙවනි කාරණ තමයි ඔබතුමාට පුළුවන් ද කියන්න මේ එක එක් වර්ෂය තුළ විශ්‍රාම ගියපු පිරිස කොපමණද කියලා.
ඒක මට දැන් කියන්න බෑ. මම ඒක හොයලා බලලා මම ලබා දෙන්නම් පිළිතුර.
ගරු වෛද්‍ය නලින් ජයතිස්ස මැතිතුමා, සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය මැතිතුමා ඇසීමේදී. ගරු සුනිල් හඳුනිගැති මැතිතුමා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යමා ඇසීමට. ගරු බුද්ධික පතිරණ මැතිතුමා, වරාය නාවික කටයුතු අමාත්‍යමාගේ ඇසීමට.
මම අහන ඔක්කොම කතානායකතුමනි.
ගරු බිමල් රත්නායක මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, සති දෙකක් පල්ලෙල්ල.
ගරු වරිජ්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා, මහනගර බස්නාහිර සංවර්ධන අමාත්‍යමා ඇසීමට. ගරු සුනිල් හඳුනිගැති මැතිතුමා, රාජ්‍ය පරිපාලන කළමනාකාර අමාත්‍යමාගේ ඇසීමට. ගරු බුද්ධික පතිරණ මැතිතුමා, ඉඩම් අමාත්‍යමාගේ ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු බිමල් රත්නායක මැතිතුමා, කම්කරු වෘත්තීය සමිති සම්මත අමාත්‍යමාගේ ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි.
අයන්න 2013 54938යි, 2014 54363යි, 2015 53682යි. අලුතුන් ලියාපදිංචි වුණ සංඛ්‍යාව 2013 14392යි, 2014 16167යි, 2015 15456යි.
ගරමතුමනි, මේ ප්‍රශ්නේ මෙතන නිසා මම ඔබතුමා ඉල්ලා සිටිනවා. මම මේ ප්‍රශ්නේ නගලා තිබෙන්නේම
මේක පැහැදිලිවම සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රශ්නයක් ගෞරවයෙන්තුමා. ඒ වගේම අද රටේ තියෙන තරුණ විරකියාව බරපතල ප්‍රශ්නයක් විදිහට තිබෙනවා. ඒ නිසා කොපමණ රැකියාව උත්පාදනය වෙනවද කියන එක හරියටම බලා ගන්න පුළුවන් නිසා තමයි මම මේ ප්‍රශ්නය ලිඛිත පිළිතුරුත් නැතුව මෙතෙන්ට ගෙනාවේ. සමන් ගෞරවයෙන්තුමාගෙන් ඊටාම ඕනකම ඉල්ලා සිටිනවා ඉදිරි ප්‍රශ්න වලට පිළිතුරු ඔය ටික කියන්නේ නැතුව නිලධාරී මහත්වරුන්ට එක හරියාකාර ඔබතුමා දැනුවත් කරලා පිළිතුරු ලබාගෙන ඉන්න කියලා. හොඳයි. පාර්ලිමේන්තුවටම දැනුම් දෙන්න ගරු එමෙතුමා. බොහොම ස්තුතියි.
ගරු සුනිල් හඳුන්නේත්ති මැතිතුමා රාජ්‍ය පරිපාලන කළමනාකාර අමාත්‍යම ඇසීමට දෙවෙනි වටය ගරු වෛද්‍ය නරින්ද ජයසිංහ මැතිතුමා
මම අහනවා ගරු කතානායක.
සභාගත කරන්න ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකද සභාගත කරන්න.
ගරු සුනිල් හඳුනෙත්ති මැතිතුමා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යමා ඇසීමට
අහනවා ගරු කතානායක.
ගරු රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යතුමාගේ සභාගත කරන්න ගරු මලික් සමිරිත් මැතිතුමා සභාගත කරන්න. ගරු වෛද්‍ය නරින්ද ජයසිංහ මැතිතුමා මහනගර බස්නාහිර සංවර්ධන අමාත්‍යමාගේ ඇසීමට
මම
ගරු සුනිල් හඳුන් මැතිතුමාට රාජ්‍ය පරිපාලන කළමනාකාර අමාත්‍යමා ඇසීමට
මම අහනවා කරු
සභාගත සභාගත කරනවා ඇමෙතුමා පිළිතුරක් දෙන්න කැමතිද?
ඔබතුමා දෙන්න පුළුවන් පිළිතුරක් ඇහුවොත් දෙන්න පුළුවන්.
ඔව්. ගරු කතානායකතුමනි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළවන පන්තියේ තනතුරකට අදාළ මේ නාමරත්න මහත්මිය සම්බන්ධයෙන් අපි පෙස්සම්කාර සභාව තුල 2016 4 7 වෙන දින්ද මේ
පළවෙනි එක නෙමෙයි දෙවෙනි ප්‍රශ්නේ.
මේ දෙවෙනි ප්‍රශ්නේ
පළවෙනි එක තියෙන්නේ ආගමන විගමන එක දෙවෙනි කාම දෙන්නම්.
ආ දෙවෙනි එකේදී අහන්න කරු මම කියනවා. හරි ඒකත් මේක සභාගත කරන්න.
සභාගත කරා.
එතකොට ගරු සුනිල් හඳුන් මැතිතුමා රාජ්‍ය පරිපාලන කර්මකාර මැතිතුමා ඇසීමට.
හරි ගියා.
හරි දැන් අහන්න.
ඒක හරි. අහන්න.
හරි හරි.
සභාගත කරනවා කරු වන්දනාතු.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක විහිතුන දෙක යටතේ පස්න ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය අපි යොමු කරන්නේ මුදල් කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය රවි කරුණායක මැතිතුමාට. මෙතුමා සභාගාරයේ නැති වුණත් මේ අති බරපතල හා හදිසි තත්ත්වය නිසා මා ප්‍රශ්නය යොමු කරනව පැමිණේ කියලා බලාපොරොත්තු වෙමි. රේග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සේවා නියුක්තිකයන් අකුරට වැඩ කිරීමේ වෘත්තීයමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන කොටගෙන ජාතික ආර්ථිකයට සුවිශාල අහිතකර බලපෑමක් දැනට ඇති වී තිබෙන බැවින්ද රහසිගතව රේගියු ආඥාපනතක් සැකසීමට පත්කොට ඇති කමිටුව විසුරුවා හැර රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධ වෘත්තීය සමිති සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අදාළ පාර්ශ්වයන් සමග ඵලදායි සාකච්ඡාවක් මගින් රේගු ආඥාපනත සංශෝධනය කිරීමට රජය එකඟ වීමෙන් මෙම ආරවුල පහසුවෙන් විසඳාගත හැකි බවද රේගු දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරී සේවය කැඳවීම වැනි තර්ජන මර්ධන ක්‍රියාමාර්ග තුළින් තවදුරටත් රේගු අර්බුදය උග්‍රවීමට හේතුවන යහපාලන විරෝධී වැඩපිළිවෙලේ ක්‍රියාත්මක නොකරන ලෙසද අපේ රටේ ආර්ථිකයේ කේන්ද්‍රීය උල්පතා මේ ආකාරයෙන් අවුල් වේවුල් ජාලාවට පත්කරන හත් නොකරන ලෙස වහාම මැදිහත් වෙන ලෙස මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ කාරණාවලට පිළිතුරක් දේ කියලා බලාපොරොත්තු වෙනවා. මොකද දැනටමත් රේගු දෙපාර්තමේන්තුවක් අකුරට වැඩ කිරීමෙන් අනහිටන තත්ත්වයකට ගරු කතානායකතුමා වැටලා තියෙනවා. රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් සොයන තැනක් අගමැතිතුමා උත්තර දෙනවා නම් වඩා හොඳයි. මම ඊට වඩා කාලේ වෙලාව ගන්න මේක අර්බුදේ උත්සන්න භාවයේ අගමැතිතුමා දන්නවා.
මුදල් ඇමතුමා පැමිණිලා මේ ගැන පිළිතුරක් දෙයි. මම එකක් කියන්න කැමතියි, මේ සභාවට රහසිගතව රේගු ආදායම් පනතක් සකස් කරන්න කිසිම බලාපොරොත්තුවක් රජයට නැහැ. ඉදිරිපත් කරලා තියෙන ලියවිල්ල සාකච්ඡාවට භාජනය කරන එකක්. මම හිතන්නේ රේගු ආඥා පනත කරන එකක්. දැන් විශේෂයෙන්ම අපි අලුත් වර්ගය ගන්නවා, අපි අන්තයෙන් බලනවා නම් ඉන්ටර්නෙට් තාක්ෂණයේම ඔය තියෙන ආඥා පනතට ඇතුළු කරන්න බෑ. ඒ නිසා මේක සංශෝධනය කළා. තියෙන ආඥා පනත හුඟක් වගන්ති ආපහු ඇතුළු කරන්න පුළුවන්. අලුත් කොටසකුත් දාන්න තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒවා සාකච්ඡා කළයි අපි බලාපොරොත්තු වෙන්නේ. අන්තිමට කවුරු සකස් කරත් මේක පාර්ලිමේන්තුවේ කාරක සභාවට එන්න තිබෙනවා. ඉතින් මං හැමතුමා මෙහාට ඇවිල්ලා ප්‍රකාශයක් කරයි.
ගෞරව දිනේෂ් ගුණවර්ධන මහත්තයා,
සාකච්ඡා මාර්ගයෙන් මේ කෙටුම්පත රේගු වෘත්තීය සමිති රාශියක් තියෙනවා. රටේ ප්‍රධාන ආදායම උපයන තැනක් අවුල් සාගත තත්වයක් ඇති නොකරගෙන මේක සාකච්ඡා මාර්ගයට පිවිසෙන්න කියන එක තමයි අපේ
ඉල්ලීම. පත්‍රිකාව සාකච්ඡාවට මෙය කරන්නේ.
No, that's your view, but
no, no, no.
What is happening in the ministry is a different thing.
This is the government's view. Because custom නිලධාරීන්ගේ අදහස් ගන්න තියෙනවා, මුදල් අමාත්‍යාංශය ගන්න තියෙනවා, පුද්ගලික අයගේ. දැන් පුද්ගලික අපිට නිකන් chambers වලට විතරක් යන්න බෑ. මොකද chambers වලට අයිති නැති, බැලන්ස් අයිති නැති කට්ටියත් ඉන්නවා. වෝෆ් කට්ටියගෙන ඔක්කොම අරගෙන අන්තිමට මන්තුමා මේක මේ සභාවට ඇවිල්ලා අපේ කාර්ක සභාවටත් යන්න තියෙනවා. ආපහු එතනත් සාකච්ඡා කරන්න පුළුවන්. But we'll have to upgrade this law because it doesn't make provision for IT and all the other things to come in.
ගරු අගමැතිතුමා, ගරු දලසල පිරිමැතිතුමා,
දැන් මෙතන තියෙන ගැටලුව වෘත්ති සමිතියත් එක්ක මේ දැනට නිමා වෙලා තියෙන කෙටුම්පත සාකච්ඡා කිරීම සඳහා ගරු අගමැතිතුමා අවස්ථාවක් නොදීම පිළිබඳ ප්‍රශ්නයක්.
දැන් අගමැතිතුමා මේ ගැන කියයි මම මටත් කීප දෙනෙක් මේ දවස් කීපයක ඉස්සර හම්බුණා. මං කිව්වා නෑ මේක කස්ටම් කණ්ඩායම විතර නෙමෙයි රේගුවේ හැම එක්කෙනාකම කතා කරලා කරන්න දෙන්න. මට අලුතෙන් හම්බුණා කණ්ඩායමක් මේ agriculture exports ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලට ප්‍රශ්න තියෙනවා කියලා. ඒවත් මේ
දවසකට පාඩුව ගණනය කරලා තියෙනවා ගරු අගමැතිතුමනි බිලියනක් විතර මේ දින. ආණ්ඩුව වශයෙන් ගත්තොත් එම් විශාල හානියක්.
එහෙනම් අපි කියන්න
මේ ගැන වාදයක් කරන්න අමාරුයි. දැන්
කතා නැකතුම මේක ඩිබේ විවාදයක් නෙමෙයි.
නෑ ඒක තමයි මම ගරු ප්‍රහන්ජලි කරන්නේ.
මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට කිව්ව අමතුමා පසු එනවා කියලා. එතකම් මේ
මේක අපි එක පැහැදිලි කරමු. නැත්තම් මේක දිගටම ඇදෙන අපි දින නවත්තමු. ඊළඟට තියෙන ශෝක ප්‍රකාශ යෝජනා පළමුවෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු DM ගුණසේකර මහත්මයා පිළිබඳ ශෝක ප්‍රකාශ.
ගරු කතානායකතුමනි, ගොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ආසනය නියෝජනය කරමින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පස්වන පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙකු වශයෙන් ජනතාවට අගනා මෙහෙවරක් ඉටු කළ DM ගුණසේකර මහත්මයාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මෙම අවස්ථාවේදී ගරු සභාවට මම ඉදිරිපත් කරමි. ගම්මුලා දය නිසා හදිසි මරණ පරීක්ෂකවරයෙකු වශයෙන් සේවය කළ DA මුක්කුබණ්ඩා මහතාට සහ WM මුතුමණිකා මහත්මියට දාව දරුවන් 11 දෙනෙකුගේ සමන්විත එම පවුලේ වැඩිමහල් පුත්‍රරත්නය ලෙස 1934 වර්ෂයේ මැයි මස 21 වන දින අරවා කොඹුර ලුණුගලදී ගුණසේකර මහතා ජන්මලාභය ලැබුවේ. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපනය කටයුතු හැදෑරූ මෙතුමා පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙකු විය. එසේම දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකු ලෙස පාසල් කණ්ඩායම නියෝජනය කර ඇත. පසුකලක ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ ඉන්ද්‍රාණි ගුණසේකර මෙනවියේ සමග යුග දිවි ගමනට පිවිසි මෙතුමා පුතුන් පස් දෙනෙක් හා දියණියන් දෙදෙනෙකු මෙලොවට දායාද කළේය. ඔවුන් මේ වන විට රජයේ හා පෞද්ගලික ආයතනවල උසස් නිලතල දරමින් රටට වැඩදායි පුද්ගලයන් ලෙස සේවයේ යෙදී සිටි. 1960 වර්ෂයේ බිබල ආසනයේ පොදු ජනතාව නියෝජනය කරමින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පස්වෙනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වී එම පළාතේ ජනතාවට සුවිශාල මෙහෙවරක් ඉටු කරමින් කටයුතු කළේය. එසේම 1971 කාලවකවානුවේ කඩාවැටි විනාශ වී තිබුණු 15 ඌව සමූපකාර ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත් කිරීමට එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂක ලෙස මෙතුමා මූලිකත්වයෙන් කටයුතු කර ඇත. 1972-76 කාලයේදී එවකට වෙළඳ අමාත්‍ය ලෙස කටයුතු කළ තීබි ඊළඟරත්න මැතිතුමාගේ ඉල්ලීම පරිදි සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ දියුණුව සඳහා විශාල කැපවීමකින් කටයුතු කළ මෙතුමා බිබිල මැතිවරණ කොට්ටාසය හා මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ දේශපාලන හා ආගමික කටයුතුවල විශාල සේවාවක් කළ අතර මුස්ලිම් ජනතාවගේද අවශ්‍යතා සපුරාලීමට මහත් කැපවීමකින් කටයුතු කළ උදාර නායකයෙකු ලෙස හඳුන්වා දිය හැකිය. ප්‍රදේශයේ සුවහසක් දූදරුවන්ගේ දෙනෙත් පෑදීම සඳහා බිබිල කනිෂ්ඨ විද්‍යාලය, කණමේගල්ල විද්‍යාලය, ඉලුක් කැපුතන්න විද්‍යාලය, රත්මල් ගහැල්ල විද්‍යාලය, බඹරගස්රොද විද්‍යාලය, රිටිගහවත්ත විද්‍යාලය ආදි පාසල් ගණනාවක් ඉදි කරමින් එම පළාතේ දූදරුවන්ගේ කටයුතු නංවාලීම පිණිස පෙරමුණගෙන කටයුතු කර ඇත. එමෙන්ම බිබිල වකිණිගහවෙල බුද්ධගම තන්නපුරාව ආදී නගරයන්හි සංවර්ධන කටයුතු සිදු කරමින් ඒවා උසස් තත්ත්වයට ගෙන ඒමට මෙතුමාගේ ලැබූ දායකත්වය අපි මෙහිදී ඉතා කෘතවේදීව සිහිපත් කළ යුතුය. එපමණක් නොව බිබිල අම්පාර නව මාර්ගය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළ දබගල්ල මැදගම මාර්ගය ඉදිකිරීම, දොඩම්ගොල වැව ඇතුළු වැව් කීපයක් ප්‍රතිසංස්කරණය කරදීම, බිබිල නගරයට විදුලිය ලබා දීම හා මහජන බැංකු ශාඛාවක් ලබා ගැනීමට දායක වීම වැනි පොදු කටයුතු සිදු වූයේද මෙතුමාගේ උනන්දු හා දැඩි උත්සාහය නිසාය. එසේම තන්නපුරාව බේස්ශාලාව ආරම්භ කිරීම, ගමගල්ලා වෙනත් රෝහල් නගා සිටුවීම, සමූපකාර රාශියක් ආරම්භ කිරීම, මුස්ලිම් ජනතාව විශාල අඩුපාඩුවක් පැවති සුඨාන භූමිය ලබා ගැනීමට දායක වීම, කොටබෝව පූජා භූමියක් ලෙස ආරම්භ කිරීම දැඩි උත්සාහයක් ගෙන කටයුතු කිරීම, පොතු බන්ධන රජමහා විහාරයට බැතිමතුන්ට යාමට පාලනමක් ඉදි කිරීම වැනි සත්ක්‍රියාවන් සිදු කළේ බිබිල පොදු මහ ජනතාවගේ අවශ්‍යතාවන් සපුරාලීම උදෙසාය. රුසියාව, ජර්මනිය ආදී රටවල් වල සංචාරය කර ඇති මෙතුමා ඒවයින් ලද අත්දැකීම් සමුදායක් යොදාගත්තේද තම ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. මෙසේ බොණ්ඩරාගල දිස්ත්‍රික්කයේ බිබිල ආසනයේ ජනතාවට අගනා මෙහෙවරක් ඉටු කළ මෙතුමා අවුරුදු 82ක් ආයු වළඳා 2016 ජනවාරි මාස 23 දින මෙලොවින් සමුගත්තේය. කරු කතානායකතුමනි, 1960 වර්ෂයේ සිට 64 දක්වා අවුරුදු 5ක් ආසන්න කාලයක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පස්වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඩී.එම්. ගුණසේකර මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර මෙම උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ දයාබර බිරිඳ, දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත දන්වා යවන ලෙසට යෝජනා කරමි.
ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු කථානායකතුමනි, අප පාර්ලිමේන්තුවේ ගැමි ජනතාව නියෝජනය කිරීමට තේරීපත්තුරු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඩී.එම්. ගුණසේකර මැතිතුමාගේ වියෝය පිළිබඳ ශෝක යෝජනාවට විශේෂයෙන් එක්වීම අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෝකය විශේෂයෙන් මේ අවස්ථාවේ සටහන් කරන්නට කැමැති. ගුණසේකර මැතිතුමා අප රට දේශපාලන නිදහස් සටනේ උරුමය වූ ඌව වෙල්ලස්සේ ගම් නියම්ගංවල සැබෑ හැඟීමක් ඇති හඬ පාර්ලිමේන්තුවට ගෙනවිත් පාර්ලිමේන්තුව තුළ හා ඒ වගේම බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් පැවති පාලන ආණ්ඩුවල එම ජනතාවට දිනාදීමට තිබෙන ජයග්‍රහණ රාශියකට මුලපුරන්න ක්‍රියා කළ වූයේ නායකයෙක් කියන ටික ගෞරවයෙන් සඳහන් කරනවා. එතුමාගේ දේශපාලන ක්‍රියාමාර්ගයන් වල විශේෂයෙන් මේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාරයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්වුණු අප රට ප්‍රගතිශීලී ජනතාවගේ ක්‍රියාමාර්ගයන් ඉදිරියට ගෙනෙන්න ජයග්‍රහණය කරන්න පාර්ලිමේන්තුව ඇතුළේ පාර්ලිමේන්තුව පිටත් තම යුතුකන් සම්භාරය ගැටුම් තරජන ගර්ජන මධ්‍යයේ ඉටු කළ මහජන සේවකයෙක් ලෙස අපේ ගෞරවය හිමි කරන්නට ඕනි. ඌව වෙල්ලස්ස කියන්නේ ගරු කතානායකතුමනි. සුදු අධිරාජවාදීන්ගේ මිලෙච්ච බව ලෝක ඉතිහාසයට එකතු කරපු කළු ලපයක් වූ බ්‍රිතාන්‍යයේ කළු ලපය ලෙස සලකන්න පුළුවන්. මෙවැන් පිරිසක් අප රටේ ගමින් ගමට ඝාතනය වුණු වෙන ප්‍රදේශයක් නැහැ. අපේ රටින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව පළවා හැරීමට නැගිට්ට ඒ ඌවේ ජනතාවගේ ඌව වෙල්ලස්ස ජනතාවගේ එල්ල වුණු ඒ සංහාරයට බ්‍රිතාන්‍ය අදත් කට උත්තර දීලා නැහැ. බ්‍රිතාන්‍යයන් එල්ල කරේ මිනිස් සංහාරය අප රටේ තරුණ වයසේ සිටින සියලු දෙනාගේ පටන් ඝාතනය කළ යුතුය කියන කනගාටුදායක නිවේදනය ක්‍රියාත්මක කළ ගම්නීම් වලින් උපන් ඩී.එම්. ගුණසේකර මැතිතුමා සැබවින්ම ඌවේ කැරල්ලේ ජීවිතය පූජා කරපු පවුලකට ජීවිතය පූජා කරපු පවුලක උරුමයට අයිතිවීම නිසා ඔහුගේ අවසන් උෂ්ම හෙළන තුරුණු ඒ හැඟීම අප රට නිදහස සම්පූර්ණ කර ගැනීමේ හැඟීම් ප්‍රකාශ කළා. මම විශේෂයෙන් මේ බව සඳහන් කරන්නේ එතුමා සමග කරපු සාකච්ඡාවලදී බොහෝ කරුණු අලුත්ෙන් එකතු කරන්න එතුමා එක්ක නිසංසල සාකච්ඡාවලදී පුළුවන් වීම නිසා මම මේ අවස්ථාවේ විශේෂ ගෞරවය එතුමාට පුද කරන්න ඕනේ. ඌව වෙල්ලස්සේ අසරණ ජනතාව විඳින දුක විඳ දුක අධිරාජවාදීන් අපේ රටට කළ හානිය වෙනස් කිරීමේ නව උත්සාහයකට තම ජීවිතයේ විශාල පරිච්ඡේදයක් එතුමා එකතු කිරීම මුළු ජාතියේම පිනට සිද්ධ වුණු බව ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේම එතුමාගේම ආදායමෙන් ජාතික ආගමික සාසනික සහ පොදු වැඩ කටයුතු ගම් නියම් ගම්වල ඌව කියනකොට දන්නවා ඈත පිට ගමකින් අනිත් ගමට යන්න පාරක් නැහැ. වනසතුන්ගෙන් පිරිච්ච භූමියක් බිබිලේ මොනරාගල. එවන් ආසනයක මන්ත්‍රීවරයෙක් හැටියට අද යුගයේ නෙවෙයි ඒ යුගයේ වැඩ කිරීමේදී ඔහු දැක්වූ පරාර්ථකාමී මිනිස් ගුණාංග මම විශේෂයෙන් අපේ පාර්ලිමේන්තුවේ අද දිනේ සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම අපි දන්නවා අපේ රටේ උතුම් පුණ්‍ය භූමියන් විශේෂයෙන් රජමහා විහාර ප්‍රධාන පුණ්‍ය භූමියන් දුටුගැමුණු රජතුමා දකුණේ සිට මාගම්පුරෙන් ගිහිල්ලා මහවැලි ගඟෙන් එගොඩ වෙන්න යන ගමනේ ගියේ මේ මහ පොළොවට පයතිය තියා කියන ටිකත් ඒ වගේම එහි තිබුණු විහාරස්ථාන යටපත් වුණු විහාරස්ථාන යළි ප්‍රතිසංස්කරණය කරන්න අලුත් වැඩියා කරන්න රජමහා විහාර ආරක්ෂා කරන්න ඒවායේ තිබුණු සුවිශේෂ අංගයන් ජාතියට දායාද කරන්න එම ප්‍රදේශ ප්‍රකාශයට පත් කරන්න මැදිහත් වී කටයුතු කළා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ඉතා කිට්ටුවෙන් වැඩ කරන්න පුළුවන් ක්‍රියා මාර්ගය එතුමා තුළ ඇති කරගෙන තිබුණා. අපි දන්නවා මේ හැම මැතිවරණයකම එතුමා ප්‍රගතිශීලී කඳවුරට දී හැකි හැම සහයෝගයක්ම ලබා දීමෙන් ජන සටන ගොවිධනතාව වෙනුවෙන් වූයේ ශක්තිමත් කරා. ඒ වගේ මම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ඔහු හමුණු හැම අවස්ථාවකම දෙකර කතානායකතුමනි. ඇල දොළ ගංගා වැව් පොකුණු හිඳියාම පිළිබඳ. පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳ. ඔහු දක්වපු සුවිශේෂ අදහස හැඟීම් හා ඒවාට තමන්ම මැදිහත් වෙමින් දුන් සහයෝගය මා හිතන්නේ ඌවේ ජනතාව වගේම බිබිල ගම්බද ජනතාවගේ දියුණුවට ලොකුම හයියක් ආරක්ෂාවට හයියක් වුණා. අධ්‍යාපන ශාස්ත්‍රයේ අපට තිබුණු පාසල් ඒ කාලේ බොහොම ටිකයි මේ ප්‍රදේශවල. සීමා බණ්ඩාරනායක මැතිණියගේ රජය පාසල් ජනසතු කරන අවස්ථාවේදී එයට සහයෝගය දීලා අලුතෙන් අධ්‍යාපනය ගමට ගෙන යා මේ වැඩපිළිවෙලට ගුණසේකර මහතා සහයෝගය දුන්නා. ක්‍රියාකාරී උනන්දුවකින් වැඩ කළා. සම්පකාර ව්‍යාපාරයට අන්‍යෝන්‍ය සහයෝගය ශක්ති එකතු කරට සම්පකාර ව්‍යාපාරය ප්‍රදේශවලට ගිනියන් එතුමා හමුණු අවස්ථාවලදී මට කීප වතාවක් මතක් කරා. 1956 මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ කෘෂිකර්ම ආහාර ඇමතිව සිටිය මගා දිවංගත පියා සමග සමූපකාර ව්‍යාපාරයේ නගා සිටුවීම පිණිස එම දිස්ත්‍රික්කවල ඉටු කළ මෙහෙය ඔහු ඉතාම ගෞරවයෙන් හා එහි ලැබුණු ශක්තිය සිහිපත් කරා. අවසන් කාලේ එතුමා තෙතුමාගේ බිරිඳ ඇතුළු පවුලේ අය මාර්ගම ආශ්‍රයේ තමන්ගේ ඥාතීන් සමග ගමේ ජීවත් වුණු අතර මාර්ගම ආශ්‍රයේ ජීවත් වීම නිසා නිතර දෙවලේ පැරණි විත්ති කතා කරන්න පුළුවන් වීම මං හිතන්නේ තාම අපි ඒ අතින් ගුණසේකර මැතිතුමාට අපේ ගෞරවය පුද කරනවා. ඒ වගේම එතුමාගේ මා හිතන විදියට එක පුතෙක් රණවීරවෙක් අපේ හමුදාංකවල ඉදිරි සටන් පෙරමුණේ කටයුතු කළ රණවීරවෙක්. ඒකනත් ඒ ආදරණීය පියාට සතුටක් තිබුණා. මගේ පුතත් මේ රට බේරගන්න ඉදිරියට ගිය කාර්යභාරය ඉෂ්ට කිරීම ගැන ඔහු තුළ තිබුණේ නිරතමානි සතුටක් කියන ටික. අපේ රටට ආදරයක් තිබුණු ඩී.එම්. ගුණසේකර මැතිතුමාට ගෞරවය පිණිස සඳහන් කරමින් ඒ ආදරණීය බිරිඳ දරුවන්ට සමග මේ ශෝකයට එකතු වෙමින් ගුණසේකර මැතිතුමාට නිවන් සුව පතමි.
ගරු නිමල් සිරිපාද සිල්වා මැතිතුමා.
ගරු කතානායකතුමනි, ඌව වෙල්ලස්ස ප්‍රදේශය නියෝජනය කරමින් 1960 වර්ෂයේ බිබිලා ආසනයේ පොදු ජනතාවගේ ඡන්දයෙන් මෙම උත්තරීතර සභාවට පත්ව එය සෝභාමත් කළ දිවංගත ගරු ඩී.එම්. ගුණසේකර මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේදී වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා හිටපු අමාත්‍යතුමා කිව් පරිදි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඒ රජයේ ඒ කාලෙදී බිබිලා ආසනය වැනි ඉතාම දුෂ්කර ඌව පළාතේ ආසනයක් නියෝජනය කරමින් ඒ කාලේ මනාප ඡන්ද ක්‍රමයේ තිබුණේ නැහැ. තමන්ගේ ආසනයට තමයි බැඳිලා තිබුණේ ඒ මන්ත්‍රීවරයා. එතුමා ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයක ගමනාගමන පහසුකම් දුරකථන පහසුකම් මේවා ඉතාම අල්පව පැවති කාලයක අධ්‍යාපන පහසුකම් මේවා අල්පව පැවති කාලයක තමන්ගේ ආසනයේ ජනතාවට පමණක් නොවේ ඒ දිස්ත්‍රික්කයේ ජනතාවට මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට එකී පහසුකම් ලබා දීලා ඔවුන්ගේ ජීවිත වඩාත් වර්ණවත් කිරීම සඳහා අනුපමේය කැපවීමක් එතුමා ප්‍රදර්ශනය කළා. ඒ වගේම ඒ දුෂ්කර කාල පරිච්ඡේදයේ තුල විනාශ වෙලා තිබුණු ඌව සමූපකාර ව්‍යාපාරය ගොඩනැංවීමේ පුරෝගාමියෙක් වශයෙන් එවකට වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ටී.බී. ඉලංගරත්න මැතිතුමා සමග ඉතාම ළඟින් කටයුතු කරමින් තමන්ගේ සේවාව ලබා දුන්නා. විශේෂයෙන්ම ඌව වෙල්ලස්සේ 1960 දශකයේ බිහිවුණු ඒ දෙවන පෙළ දේශපාලන නායකයින් අතර ඩී.එම්. ගුණසේකර මැතිතුමාගේ ක්‍රියාකලාපය ඔහුගේ කැපවීම ඔහු විසින් කරන ලද සේවාව ඌව වෙල්ලස්ස ජනතාවගේ හදවත් තුළ තවමත් රැඳී සිටින බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම එතුමා විවිධ ආගමික වැඩකටයුතු පූජාස්ථාන මේවා දියුණු කිරීම වැනි ක්‍රියාවල් කළා පමණක් නෙවෙයි බිබිල අම්පාර නවමාර්ගය ආරම්භ කිරීමේ විශාල පුරෝගාමීත්වයක් අරගෙන ඒක එතුමාගේම ව්‍යාපාරයක් හැටියට හිතට අරගෙන ඒ පිළිබඳව අවශ්‍ය අයව තල්ලු කරලා ඒට ආරම්භයක් ලබා දුන්නා. ඒ වගේම මට මතකයි මම එතුමා වයෝවෘද්ධව සිටියත් මම වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ඉන්න කාලේදී නිරතුරුව මට කතා කරලා මොනරාගල දිස්ත්‍රික්කයේ අප විසින් කරගෙන යනු එවකට කරගෙන ගිය 15 වැව් සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව ඒවායේ අඩුපාඩු පිළිබඳව නිතර කතා කරා. හැමතුමා මෙන්න මෙහෙම පැමිණිල්ලක් තියෙනවා මේක පොඩ්ඩක් හොයලා බලන්න. නිලධාරීන්ගේ මෙන්න මේ අඩුපාඩුකම් තියෙනවා. ඒ කියන්නේ එතුමා දේශපාලනයෙන් විශ්‍රාම ගියත් එතුමා මේ ප්‍රදේශයේ ජනතාවට කරන සේවයෙන් එතුමා විශ්‍රාම ගියේ නැහැ කියන එක මම පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා මෙවැනි දැවැන්ත සේවාවක් කරපු ඉතාම ජනතා හිතවාදී දේශපාලඥයෙකු අභාවප්‍රාප්ත ඩී.එම්. ගුණසේකර මැතිතුමාගේ වියෝව ඌව වෙල්ලස්ස ජනතාවට විශේෂයෙන්ම විශාල පාඩුවක් බව මම ප්‍රකාශ කරන්න කැමතියි. එසේ ප්‍රකාශ කරමින් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මේ උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ දයාබර බිරිඳ දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත දන්වා යවන ලෙස කරන ලද යෝජනාව මාත් එකඟ වෙන බව ප්‍රකාශ කරමින් ඌව වෙල්ලස්සට අනුපමේය සේවයක් කළ ඩී.එම්. ගුණසේකර මැතිතුමාගේ එම ජනතා හිතවාදී වැඩපිළිවෙල මෙම උත්තරීතර සභාවේ ඉන්න අපේ මන්ත්‍රීවරුන්ට ආදර්ශයක් බවත් ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
ගරු විජිත බේරවඩ මැතිතුමා.
ගරු කථානායකතුමනි, ඌව වෙල්ලස්සේ විශේෂයෙන්ම 15 මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල මැතිවරණ කොට්ටාසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල්ම මහජන මන්ත්‍රීවරයා ලෙස ඩී.එම්. ගුණසේකර මැතිතුමා 1960 ජූලි මැතිවරණයෙන් මහජන මන්ත්‍රීවරයෙකු ලෙස බිබිලාසනයේ ජනතාව වැඩි ඡන්ද ප්‍රමාණයකින් එතුමා තෝරගත්. ඒ වෙනකොට භද්‍ර යෞවනයේ පසුවුණු ඌවෙලස්ස වැදගත් පෙළපතකින් පැවැතගෙන ආව හොඳ අධ්‍යාපනයක් ලැබපු ඉතා කාර්යශූර නිර්භීත තරුණ දේශපාලනඥයෙක් විදිහට ඩී.එම්. ගුණසේකර මැතිතුමා අපිට හඳුන්වන්න පුළුවන්කම ලැබෙන. විශේෂයෙන් බිබිල මැතිවරණ කොට්ටාසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් බිහිවුණ ගමේ කෙනෙක් විදිහට බිහිවුණු පළමුවනි මහජන නියෝජිතයා විදිහට එතුමා මං හිතන්නේ හැමෝගෙම හිත් දිනාගෙන කටයුතු කරපු කෙනෙක්. එවකට ඌව වෙල්ලස්ස විශේෂයෙන් බිබිල මැතිවරණ කොට්ටාසය බොහොම දුෂ්කර, එවැගේම අධ්‍යාපන සමාජීය සංස්කෘතික සහ යටිතල පහසුකම් අතින් බොහොම දුෂ්කර ප්‍රදේශයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ අවදී ඒ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවය හඳුනගෙන ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කළ යුතු මූලික දේවල් අත්‍යවශ්‍යම දේවල් තෝර බේරගෙන කටයුතු කරපු මහජන නියෝජිතයෙක් විදිහට එතුමා හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. එතුමා විවාහ වුණේ එච්.ඒ. ඉන්ද්‍රාණි ගුණසේකර කියන ගුරු මාතාවක්. ඇයත් ඒ ප්‍රදේශයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නැනනුවන දරුවන්ගේ නැනනුවන පාදන්නට වෙහෙස මහන්සි වෙලා දුෂ්කර ව්‍යායාමයක යෙදුණු ගුරු මාතා. ඇයව තමයි විවාහ කරගෙන දරුවන් හත් දෙනෙක් මේ රටට මේ සමාජයට එතුමා දායාද කළ. ඒ දරුවන් හත් දෙනා අතර පස් දෙනෙක් පිරිමි දරුවන්, දෙදෙනෙක් ගැහැණු දරුවන්, ඒ අතරේ ගුරුවරියන්, ඒ වගේම මේ රට දැය ආරක්ෂා කරගත්ත රණවිරුවන් ඉන්නවා. ඒ දරුවනුත් හොඳට ඉගෙනගෙන තම පියතුමා වගේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් විවිධ තලවල විවිධ වෘත්තියවල මේ රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කරනවා. ඒක විශේෂයෙන් සඳහන් කරන්නට ඕන. ඒ වගේ එතුමාගේ දයාබර බිරිඳ ඉන්ද්‍රාණි ගුණසේකර මැතිනි ගුරු ශ්‍රේවයෙන් විශ්‍රාම ගත්තත් ඒ ඌව වෙල්ලස්සේ දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්නට අපමණ වෙහෙසක් ගත්ත. ඉතින් එතුමියගේ ශක්තියත් තුල මම හිතන්නේ ඩී.එම්. ගුණසේකර මැතිතුමා දේශපාලන ක්ෂේත්‍රයේ අවුරුදු 5කට අඩු කාලයක් තමයි එතුමා මන්ත්‍රීවරයෙක් විදිහට කතා වැඩ කළේ. එතුමා ආරම්භයේදීම මම හිතන්නේ ඒ ප්‍රදේශයේ හොඳට ඉගෙනගෙන පසුකාලීව ආනන්ද ශාස්ත්‍රාලයෙන් ඉගෙනගෙන හොඳ දැනුමක් අවබෝධයක් ලැබුණු කෙනෙක්. පාසල් අවදී දක්ෂ ක්‍රීඩකයෙක් විදිහට නමක් දිනාගෙන ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ක්‍රීඩා කෞශල්‍ය ඉස්සරහට ගෙනිච්ච කෙනෙක්. එතුමා මහජන නියෝජිතයෙක් විදිහට බිබිල මැතිවරණ කොට්ටාසේ පුරා ගමින් ගමට යමින් ජනතාව සමග සමීප සම්බන්ධ වෙමින් ඒ ප්‍රදේශයේ තියෙන මූලික අවශ්‍යතා අඳුනගෙන ප්‍රමුඛතාවය අනුව ඒවා දියුණු කිරීමට එතුමා මහත් වෙහෙසක් ගත්ත බව අපි දන්නවා. විශේෂයෙන් ඒ අවදියේ අපි කවුරුත් කතා කරන බිබිල ඉංගිනියාගල හරහා අම්පාර මාර්ගය. ඒ මාර්ගය ආරම්භ කරන්න එතුමා තමයි මූලික උනේ. ප්‍රදේශයේ ජනතාව කියන විදිහට ප්‍රධාන නගරයට එන්න ග්‍රාම නිලධාරි වසම් 4ක ජනතාවට ගමන් බිමන් සඳහා දුෂ්කර අවධියක පැවතුණු අවධියේ අම්පාරත් එක්ක මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ආසනයේ එක්තරා කොටසක ජනතාව සම්බන්ධකම් පවත්වනකොට ඒ මාර්ගය ගැන විශේෂ උනන්දුවක් දක්වලා එතුමා එවකට සිනමා බණ්ඩාරනායක අගමැතිනි නායකත්ව දරුව රජේ ඇමැතිවරුන් සම්බන්ධ කරගෙන ඒ මාර්ගය යන්න පුළුවන් මට්ටමකට සංවර්ධනය කරා. අද වෙනකොට මේ මාර්ගය විශාල සංවර්ධනයක් ලැබලා යටිතල පහසුකම් ලැබලා ඒ ප්‍රදේශයේ ජන ජීවිතය ඉහළ මට්ටමකට ගිහිලා තියෙනවා. ඒකට අඩිතාලම දැමුවේ DM ගුණසේකර මැතිතුමා. ඉතින් එතුමා අපි දන්නවා එතුමා අනාගතයේ දිහා බලලා ඒ කාලේ විදිහට එතුමා වැඩ කළා. ඒ වගේම පාසල් අධ්‍යාපනය වෙනුවෙන් පාසල් ගණනාවක් එතුමා ආරම්භ කරා. ඒවට අවශ්‍ය පහසුකම් දුන්නා. ඒවට අවශ්‍ය මානව සහ භෞතික පහසුකම් දීලා ඒ පාසල් ඒ කාලේ විදිහට හැකි පමණින් දියුණු කරන්නට එතුමා උත්සාහ කළා. ඒ වගේම ග්‍රාමීය මාර්ග සෞඛ්‍ය මධ්‍යස්ථාන එතුමාට පුළුවන් විදිහට එතුමා ඒ අවධියේ ඒවට උදව් කරලා ඒවා දියුණු කරන්න කටයුතු කරා. එතුමාගේ ආගමික හා ශාසනික පැත්තෙන් ගත්තම ඒ ප්‍රදේශයේ විහාරස්ථාන සමග බොහොම සම්බන්ධ වෙලා ඒ නායක හාමුදුරුවන්ගේ උපදෙස් අනුශාසනා මඟ පෙන්වීම අනුව එතුමා විහාරස්ථාන දියුණු කිරීමටත් එතුමා කටයුතු කළා. එතුමා බොහොම අසාධාරණයට විරුද්ධව අයිතියට විරුද්ධව කෙලින් හිටගත් නායකයෙක්. ඒ පිළිබඳව අදත් එතුමාගේ වයසේ හිටපු සමකාලීනයන් මෙවැනි මැතිවරණ කොට්ටාසය තුළ ජීවත් වෙන අය එතුමා පිළිබඳව කතා කරා. ඒ වගේ නායකයෝ අපිට තව වැඩ වඩාත් අවශ්‍ය වූයේ එක තමයි එතුමා අප අතරින් සදහටම සමුගත්. හැබැයි එතුමාගේ දේශපාලන ජීවිතය මන්ත්‍රීවරයෙක් විදියට කාලය ගත කළේ අවුරුදු 5කට අඩු කාලයක් වුණත් ඒ කාලය තුල එතුමා ප්‍රදේශයට ජනතාවට රටට සමාජයට මතක හිටින කවුරුත් කතා කළ හැකි මට්ටමේ සේවාවක් එතුමා කළා. මම හිතන්නේ එතුමා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත් වුණත් එතුමා සමාජයට කරන්නට තියෙන මෙහෙවර සහ සේවා වෙනුවෙන් විවිධ මැතිවරණ කාලවලදී ඒ ප්‍රදේශයට වැඩක් කළ හැකි නායකයන් සමග එකතු වෙලා ඒ දේශපාලන ගමන එතුමා යෙදුණු. ඉතින් අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ එතුමා මේ වසරේ මුල් කාලයේදීම මියයි කියලා. මොකද එතුමාගේ හොඳ නිරෝගී සෞඛ්‍ය සම්පන්න විදියට තමයි එතුමාගේ ජීවිතය ගත කළේ. එතුමාට අවුරුදු 80ක් ආසන්න කාලේ වුණත් එතුමා පාපැදියකි. එතුමාගේ ගම්පියසට ආ වෙලාවක යහළුවන් හිතවතුන් හමුවන්නට පාපැදියකින් ගමන් කරනවා අපි නිතර දැකලා තියෙනවා. එතුමා මහජන නියෝජිතයෙක් විදියට කාලයක් දේශපාලන ක්ෂේත්‍රයේ තමන්ගේ හඬ පතුරවගෙන හිටියත් එතුමා බොහොම සරල මානවහිතවාදී ගුණයක් තියෙන සාමාන්‍ය මිනිසුන් අතරේ හැදුනා වැඩුණා විතරක් නෙවෙයි එතුමාගේ පසුකාලීන ජීවිතයත් ඒ අතරේ ගත කළා. එතුමා බිබල ප්‍රදේශයට කොහේ ඉඳලාවත් එතුමා ඒ එතුමාගේ දිනචර්යාව අපි දැක්ක. තාමත් එතුමාගේ පවුලේ සහෝදරයන් විශාල ප්‍රමාණයක් ඒ ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඒ අයත් තමන්ගේ වැඩිමහල් සහෝදරයා වගේ සමාජ මෙහෙවරේ කටයුතු කරනවා. දැනට එතුමාගේ සහෝදරයෙකුගේ පුතෙක් ප්‍රාදේශ සභාවේ උපසභාපතිවරයෙක් විදියට මෑතක් වෙනකන් කටයුතු කළා. ඉතින් එතුමත් තමන්ගේ ලොකු තාත්තායන් අඩිපාරේ ගමන් කරමින් සමාජ මෙහෙවරේ යෙදෙනවා. ඉතින් කොහොමුණත් එතුමා වගේ පැරණි දේශපාලනඥයෙක් ඒ වගේම ආදර්ශයට ගත හැකි දේශපාලනඥයෙක් එතුමා වර්තමාන දේශපාලනය තුළ දේශපාලනඥයන් පිළිබඳව විවිධ කතා විවිධ මත විවිධ විවේචන තියෙනවා. අත එතුමා තුළ එතුමා වගේ අය මුදල් පසුපස්සේ නොගොස් සමාජ මෙහෙවර වෙනුවෙන් ඒ වගේම අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් දේශපාලනය යෙදුණු කෙනෙක් විදියට එතුමා පිළිබඳව අපිට බොහොම ආඩම්බරයෙන් ගෞරවයෙන් කතා කිරීමට හැකියාව තියෙනවා. කොහොමුණත් DM ගුණසේකර මැතිතුමාට දේශපාලන ක්ෂේත්‍රයෙන් සමුගන්න සිද්ධ වුණේ එතුමාට විරුද්ධව පදනම් විරහිත චෝදනා ලැබිලා තිබුණා ඒ කාලේ. ඒ සමාජයේ ඒ කාලේ තිබුණු පිළිගත් මත සහ පිළිගත් විශ්වාස අනුව පොඩි දෙයක් හරි දේශපාලන ක්ෂේත්‍රයේ කෙනෙකුට සම්බන්ධ වෙලා තිබුණොත් ඒ අවදී දේශපාලන ක්ෂේත්‍රයට එන්නේ නැහැ. නමුත් අපි දන්න විදිහට එතුමා බොහොම දේශපාලන ක්ෂේත්‍රයේ නිවර්දිව කටයුතු කරා, නිවර්දි ගමනක් ආරම්භ කරා. නමුත් දේශපාලන ක්ෂේත්‍රයේ ඕනෑම කෙනෙකුට ඕනෑම ගමනක් යන්නට අනාගතයක් තියෙන දේශපාලනඥයන්ට එන විරෝධතා ප්‍රතිවිරෝධතා එතුමටත් ලැබුණා. නමුත් එතුමා ඒ වගේ කම්පාවට පත් වුණේ නැහැ. එතුමා හැම දෙයක්ම මධ්‍යස්ථ සිතින් දරාගෙන මැතිවරණයට ඉදිරිපත් නොවී සිටියත් එම මැතිවරණයකදීම සමාජයට මෙහෙවරක් කරන්නට පුළුවන් අයට සහයෝගය දීලා ඒතර දේශපාලනයේ දුන්නා. නිසා ඌව වෙල්ලස්සට ආලෝකයක් ලබා දෙමින් ඌව වෙල්ලස්සේ ජනතාවගේ ජන ජීවිතය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරමින් දේශපාලන ක්ෂේත්‍රයේ නොමකෙන මතකයන් මොනරාගල දිස්ත්‍රික්කයේ බිබල ආසනයේ ජනතාව තුළ ඉදිරි කරමින් එතුමා සදහටම සමුගත්තා. එතුමා සදහටම සමුගත්තත් එතුමා ඒ කාලය තුළ කළ දෑ කළ කීදේ අදත් ජනතාව බොහොම භක්තියෙන් ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ පවුල එතුමාගේ දයාබර බිරිඳ ඉන්ද්‍රාණි ගුණසේකර මැතිණියත් ඒ දරුවන් හත් දෙනාත් පවුලේ ඥාතිවරුන්ටත් තමන්ගේ ස්වාම පුරුෂයා තමන්ගේ ආදරණීය පියතුමා තමන්ගේ ඥාතියා ගැන බොහොම ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් වෙයි. ඉතින් ඒ ගෞරවය ඒ පවුලේ සියලු දෙනාටත් ප්‍රදේශයේ ජනතාව නිතර පිරිනමනවා. ඉතින් ඒක අඩුවෙන එකක් නැහැ. ඒ නිසා ශාල මෙහෙවරක් කරමින් තමන්ගේ දිස්ත්‍රික්කෙන් තමන්ගේ ආසනයෙන් විතරක් නෙමෙයි එතුමා සියලු දෙනාගේම සමුගත්තා. ඉතින් එතුමා වෙනුවෙන් ඒ ශෝක වුණු වේදනාවට පත්වලා ඉන්න එතුමාගේ දයාබර බිරිඳටත් දරුවන්ටත් විශේෂයෙන්ම බිබිල මැතිවරණ කොට්ටාසේ සියලුම ප්‍රගතිශීලී කෘතවේදී ජනතාවගේත් මොනරාගල දිස්ත්‍රික්කයේ කෘතවේදී ජනතාවගේත් එතුමා පිළිබඳව බොහොම සුභවාදීව සිතන එතුමාගේ හිතවත් සියලු දෙනා වෙනුවෙනුත් මගේත් ඒ පවුලෙත් සියලු දෙනාගේ ශෝකයත් ඒ වගේම එතුමා වෙනුවෙන් සියලු දෙනාට නිවන් එතුමා වෙනුවෙන් නිවන්සුව ප්‍රාර්ථනා කරමින් ඒ ශෝකය ඒ පවුලේ සියලු දෙනා වෙත පිරිනමමින් නතර වෙනවා බොවිසට.
ගරු රවුෆ් හකීම් මැතිතුමා.
Honorable Speaker, I am pleased to say a few words on this occasion where this house is paying tribute to one of our former members, Mr. D.M. Gunasekara, who served this house for a period of 4 years between 1960 and 1964. Several members who spoke before me referred to the rare personality that Mr. D.M. Gunasekara was. Mr. Speaker, the motions of condolence in this house are certainly not mere rituals where we pay empty tributes in the assembly to members who have passed away before us. But what is more important is for us to look at the members' entry to Parliament and the period in which he served the country as a representative of the people. All of us know 1960 was a turbulent period where this house had to face 2 elections in the same year, 1960 March and later in July 1960. We also have Field Marshal Sharad Fonseca here. That was an year where the country faced an attempt at a coup to topple a democratically elected government. Such was the period in which Mr. D.M. Gunasekara entered this house and served his people. What is important for us to bear in mind is it is because of such people and their commitment to democracy that democracy thrives today in this country. I am not someone who had closely associated with him, but I have heard from the people, particularly the Muslims of villages like Bakini Gahaila, Kotobova, which are ancient villages where Muslims have settled down from the glorious good old days of the Uwa Vellasa Rajadhani. Mr. D.M. Gunasekara had been responsible to look at issues concerning the minuscule minority like the Muslims, and has been even responsible to ensure that they were allocated a separate land for their burial purposes. All of us know that Muslims, their burial rites have to be concluded within a day, within 24 hours, and they are not in the habit of cremating the remains of the dead, and therefore they need proper burial grounds to allow the departed to have a final resting place. In this case, the Muslims of Kotobova have always been keeping the Honorable late D.M. Gunasekara in their thoughts for this yeoman service that he rendered those people. And that was also the period purely after 1956. There was this wave of the singular Buddhist nationalism sweeping across the country, a period in which there was a massive revival towards nationalist feelings. In balancing the interests of the majority and the minorities, the service of people of the caliber of the late Honorable D.M. Gunasekara have to be always remembered, and we need to pay glowing tribute to the way in which they conducted their public life. It is also important for us to remember here, because I, as a party leader who has to travel past Bibile in the days in which we had to face the horrendous war against terrorism in the country, there were times when we couldn't go through the normal route through Mahiyangana and Mahoya to reach Ampar. We had to take the circuitous route towards Bibile and go through Bibile to Ampar, passing Namallo and other areas. And it was Mr. D.M. Gunasekara who had been the pioneer in making sure that that road became a reality. And that road is an important bypass road for the purposes of reaching Ampara in case there are difficulties to go through the usual route of passing through Mahiyangana and Mahoya towards Ampara. And therefore, that again is a matter that you always remember when Mr. D.M. Gunasekara's name is mentioned. I do not want to take much time in paying tribute to him, but I must also remember here that Mr. Gunasekara, among his offspring who left, whom he left for the country, the boys and girls, almost seven of them, among them was a son whom he allowed to join the armed forces and serve the armed forces. And therefore, he should be among those parents who have that satisfaction of having contributed towards the towards safeguarding the territorial integrity of this country, bequeathing one of their children towards the horrendous war that we had to face. And therefore, that again is another important aspect of his glorious life. He had lived for the ripe old, until the ripe old age of 82 years, and have served his people well by having been involved in the revival of the cooperative movement, having served the cooperative movement, having been involved in setting up the cooperative welfare establishment in the Mundragala district in many parts during the period of the late Trade Minister, Honorable T.B. Ilangaratne. So these are all important milestones in his glorious political career. It is my pleasure once again, Mr. Speaker, to be involved in paying tribute to one of those parted members who had rendered yeoman service to his people. May I convey my condolences to his wife and children and to the people of Mundragala on this occasion. Thank you.
Sala Perum Mattuma
Karu Katanagatumani Me Uttaritara Sabhava Me Sabhava Niyojane Karapu Me Rate Janatava Itama Nivaradiva Niyojane Karapu Saha Me Rate Nivaradi Deshpalana Matavadayak Penuvin Rujuva Peni Sitapu Janata Niyojitayak Pilibanda Soka Prakasha Yojanawa Katha Sakatcha Karana Velave Mama Itama Hangim Barava Velas Yaitihasika Bimkada Niyojane Karapu Me Janata Niyojitaya Gunasekara Mathuma Pilibandawa Api Sri Lanka Nidahas Pakshaya Vidiyatath Ekabaddha Vipakshaya Niyojane Karaminut Ape Sangvedaya ඒ වගේම මේ පෞල වෙත තියෙන අපේ හෘදයාංගම භාවය ප්‍රකාශ කරන්නටයි මේ අවස්ථාව උපයෝගි කරගන්නේ විශේෂයෙන් දැන් අද දවසේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න නැති වුණත් ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දුරකථනයෙන් අද පෙරවරුවේ කතා කළා එතුමාගේ ගෞරවය සහ සංවේගය ගුණසේකර පෞල වෙත ප්‍රදානය කරන්නටයි කියලා කියන ඉල්ලීමත් අපෙන් සිදු කරන ලැබුවා එයත් මේ සභාව හරහා එතුමාගේ පවුල වෙතත් එතුමාගේ හිතවතුන් වෙතත් සම්නිවේදනය කරන්නට මම මේ අවස්ථාව පාවිච්චි කරන්න ඔබතුමාගේ අවසරය ඉල්ලනවා විශේෂයෙන් කථානායකතුමනි ගුණසේකර මැතිතුමා මෙරටේ ජනතා නියෝජිතෙක් විදිහට පත් වෙන්නේ මම පෞද්ගලිකව ගත්තොත් මම ලදරුවෙක් විදිහට බහතෝරණ අවධියටත් පෙරේ. එස පෞද්ගලිකව එතුමාගේ දේශපාලන පරමාදර්ශයන් පිළිබඳව මට තියෙන්නේ දැකලා පුරුදු අත්විඳපු අත්දැකීමක් නෙමෙයි. නමුත් සමාජය විසින් සමාජ කතිකාවත් හරහා අපි දැනගත් දේවල්. නමුත් මේ පොදු මතය දැන් මේ සභාවේ සාකච්ඡා වුණු ආකාරයට වගේම එතුමා පිළිබඳව පෙර කියවීම් සියල්ලම ඉතාම නිවැරදිව සඳහන් කරන්නේ එතුමා පරමාදර්ශී දේශපාලඥයෙක් විදියට දේශපාලඥා කියන වචනය අද අපි කවුරුත් පිළිගන්නට ඕන මේ සභාවේ ඔබතුමාගේ දකුණු අත පැත්තෙන් සහ වම් අත පැත්තෙන් අසුන් අරන් ඉන්න අපි සියලු දෙනාම පිළිගන්නට ඕන දේශපාලඥා කියන වචනය ඒට ලැබෙන නිර්වචන සමාජයේ සෞඛ්‍ය සම්පන්න නිර්වචන නෙමෙයි ගරු කථානායකතුමනි. ඒවා නිරෝගී නිර්වචන නෙමෙයි. ප්‍රසන්න නිර්වචන නෙමෙයි. දේශපාලඥයා කියලා කිව්වම සමාජය ගොඩ නැගෙන්නේ තක්කඩියෙක් කියන හැඟීම. කාටුන් ශිල්පින්ගේ උදේ පාන්දර මොන පුවත්පත ගත්තත් ඔහු දේශපාලඥයා සිතුවම් කරන විදිය එක මදාවියෙක් විදියට, එක කපටියෙක් විදියට, එක සල්ලාලයෙක් විදියට, වංචනිකයෙක් විදියට. මේක තමයි ඔබතුමා ඇතුළු අපි සිළු දෙනා පිළිබඳවම මෙරටේ මාධ්‍යවේදීන් දකින විදිය. ඒ අපේ ඉන්න මේ 225 හෝ අපේ පූර්වගාමීන් සිළු දෙනාම එකතු වෙලා කරපු වංචනික ක්‍රියාවල් හින්දා නෙමෙයි. අපි නියෝජනය කරන එක නිල්ද කොළද රතුද කියලා වෙන් කළා නෙමෙයි. අපි නියෝජනය කරන තීරුවල ඉන්න ඉතා කුඩා කණ්ඩායම් විසින් සමාජයට දීපු වැරදි ආදර්ශ නිසා ගොඩනැගිලා තියෙන මතය. තුවක්කුවක් පිස්තෝලයක් එල්ලගත්තු කෙනෙක් තමයි අද පුංචි දරුවෝ හිතන්නේ දේශපාලඥයෙක් කියලා. මේ නිර්වචනය අද සමාජගත වෙලා තියෙන තියෙද්දී අපේ ගුණසේකර මැතිතුමා වැනි චරිත වැදගත් වෙන්නේ මේ අද ජනප්‍රිය සම්මත නිර්වචනයට බාහිරව ගිහිල්ලා සැබවින්ම ජනතාව විනයෙන් පෙනී හිටපු ජනතා නායකයෝ විදියට. ඒ නිසා අපි ආඩම්බර වෙනවා. එතුමගේ පවුලේ සිළුමුදලාට ආඩම්බර වෙන්න පුළුවන්. එක පැත්තකින් ගුණසේකර මැතිතුමා නියෝජනය කරේ වෙල්ලස්ස. ඓතිහාසික උරුමයන් රට වෙනුවෙන් ගත්තු වෙල්ලස්ස. අනිත් පැත්තෙන් එතුමා නියෝජනය කරේ අපේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අනිත් පැත්තේ එතුමා නියෝජනය කරේ මෙරටේ වරප්‍රසාද රහිත ජනතීරු. මේ සිල්ම සාධක වගේම එතුමාගේ එකම පුත්‍රවන මෙරටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැප කරන්න තීන්දුව කරපු නායකයෙක්. එසයි මම මැතෙනියටත් පවුල සිළුදනාටමත් තමගේ ස්වාමි පුරුෂය තමගේ පියා අභාවෙන් වසර දශක ගණනාවකට පස්සේ වුණත් මේ පිළිබඳව සතුටු වෙන්න පුළුවන් ඉතිහාසයට යමක් එකතු කරපු නායකයෙක්ගේ ස්වාමියෙක්ගේ පියෙක්ගේ පරම්පරාවක් නියෝජනය කරනවා කියලා. මම මීට වඩා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි පාර්ලිමේන්තුව විදියටත් ජනතා නියෝජ්‍ය විදියටත් අපි ප්‍රාර්ථනා කරන්නේ එතුමා දීපු ආදර්ශය, එතුමා දීපු පරමාදර්ශය තවත් කාලාන්තරයක් මෙරට ජනතා නියෝජ්‍යයන්ට මඟ පෙන්වන යම් මාවතක් විවර කරපු නායකයෙක් විදියට අපි එතුමාට සුදුවන්ත වෙමින්, කෘතවේදී වෙමින් අපි එතුමාට ප්‍රාර්ථනා කරනවා අපේ ආගම්වල හැටියට නිදහස, සාමය එතුමාට ජීවිතේ ලැබේවා, නිවන් සුවත් වේවා කියලා කියන ප්‍රාර්ථනාවත් ඉදිරිපත් කරමින් අපි සිළු දනාගේම කනගාටුව සහ සංවේගය ඔබතුමා හරහා රට වෙත මුදාහරින්නටත් මම මේ අවස්ථාව උපයෝගී කර ගන්නවා. බොහොමත්ම ස්තුතියි.